බඳුරුගුණදෙන ඇමතිතුමා
ගරු කතානායකතුමනි මම මේ ගරු සභාවට ඉතා වැදගත් ප්‍රශ්නය යොමු කිරීම සඳහා කෙටි කාලයක් ලබා දෙන්න පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121.3.1 යටතේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ විපක්ෂයේ නියෝජනය කරන ගරු ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින්. මේ වාර්තාව මම ඊයේ දිනේදී රාත්‍රියේ අධ්‍යයනය කළා ගරු කතානායකතුමනි. ඒ අනුව එහි ඉතාම වැදගත් මේ මුළු ගරු සභාවටම වැදගත් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. මම ඉතාම කෙටියෙන් ඒ ටික කියවන්න කැමති. 2024 අයවැය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දී ඇති දරුණුතම ආර්ථික අර්බුදයේ සන්දර්භය තුළය. මේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසර බව ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව පුළුල් ආර්ථික ගැලපුම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයට සිදුවිය. 2022 ලංකාව උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නේ මූලික වශයෙන් දිගු කාලීන ව්‍යුහාත්මක දුර්වලතාවල ප්‍රතිඵලයක් වශයෙනි. රාජ්‍ය මූල්‍ය විනය නොමැතිවීම සහ ආදායම් එකතු කිරීම අඩුවීම හේතුවෙන් මූල්‍ය එංගියේ ඉහළ යාම සිදුවිය. ඉහළ පිරිවැයක් සහිත ණය ගැනීම මත රඳා පැවතීම හේතුවෙන් රාජ්‍ය ණය තිරසර නොවන මට්ටමට තල්ලු කර 2022 අවසන් වන විට දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 128% දක්වා ළඟා විය. ජාත්‍යන්තර ණය වෙළඳපොළවල් වලට ප්‍රවේශ වීම අහිමි වීම නිසා රජයේ සිය වර්ධනය වන රාජ්‍ය මූල්‍ය එංගිය පියවා ගැනීම සඳහා දේශීය ණය ලබා ගැනීමට යොමු විය. ප්‍රධාන වශයෙන් මහා බැංකුවෙන් ණය ලබා ගැනීම මත රඳා පැවතීම නිසා 2022 සැප්තැම්බර් මාසයේදී විදේශ ණය සේවා ගෙවීම ඒකපාර්ශ්විකව අත්ිට වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. විනිමය සීමා කිරීම නිසා ඉන්ධන ඖෂධ අත්‍යවශ්‍ය යෙදවුම් වල හිඟියක් ඇති වූ අතර 2022 ආර්ථිකයේ 7.8% සමස්ත හැකිලීමක් ඇති කළේ.
එතුමා රිපෝට් එකම කියවන්න අවශ්‍ය
නැහැ. මම කසානායකතුමනි මෙහි තියෙන වැදගත් කරුණ තමයි එක කරුණක් මේ කරුණු ටික මේ මුදල් පිළිබඳ කාරක සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා තිබුණා නම් ශ්‍රේෂ්ඨාධිකරණය කිසි විටකත් මෙවැනි තීන්දුවක් ලබා දෙන්නේ නැහැ. මේක ඉතාම වැදගත් කරුණ ගරු කතානායකතුමනි. මේ එකඟ වෙලා තියෙන වැඩසටහන එලෙසින්ම කරන්න මේ පාර්ලිමේන්තුව එකඟ නැත්තම් රට කාටවත් ආණ්ඩු කරන්න බැරි බව ඉතා මොනවට පැහැදිලි කරලා තියෙනවා. මං ඒ ටික විතරක් මෙතනදී මේ වார்த்தාවෙන් කියවන්නම්. 2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් මණ්ඩලය විසින් විශේෂ ගැණුම් හිමිකම් SDR මිලියන 2286ක මුදලක් විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ලංකාවට සඳහා මාස 48ක විස්තීර්ණ වැඩපිළිවෙලක් අනුමත කරන ලදී. විධායක මණ්ඩලයේ තීරණය මගින් SDR මිලියන 254ක් සමාන මුදලක් ලබා දීමට හැකි විය. වැඩසටහනේ මූලික අරමුණු වන්නේ මේ අරමුණු කවුරු ආවත් කරන්න ඕනේ එක. ආදායම් මූලාශ්‍ර ශක්තිමත් කිරීම මගින් රාජ්‍ය මූල්‍ය ආයතන ප්‍රතිසංස්කරණය සහ පිරිවැය පදනම් වූ බලශක්ති බිලකරණය මගින් මූල්‍ය තිරසරභාවය හා මූල්‍ය විනය යථා තත්ත්වයට පත් කිරීම. සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම. රාජ්‍ය ණය තිරසරභාවයේ ප්‍රතිෂ්ඨාපනය කිරීම ස්වරීත ණය ප්‍රතිව්‍යුහගත කිරීම. මිල ස්ථායිතාවේ යථා තත්ත්වයට පත් කිරීම ජාත්‍යන්තර සංචිත යළි ගොඩනැංවීම. මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම. ලංකාවේ වර්ධන විභව ඇති කිරීම සඳහා පුළුල් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඇති කිරීම. සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකී විස්තීර්ණ ණය පහසුකමේ පළවෙනි සමාලෝචනයේ අවසානයේදී ආර්ථික ස්ථාවර වීමේ ලකුණු පෙන්නුම් කරයි. 2023 සැප්තැම්බර් මාසයේදී උද්ධමනයේ 2% අඩුවිය. 2023 සැප්තැම්බර් වන විට ජාත්‍යන්තර සංචිත වසර අවසානයේ ඉලක්කය වන ඩොලර් බිලියන 4ට අඩුවද එක්සත් ජනපද ඩොලර් බිලියන 3.5 දක්වා වැඩි විය. ආදායම් හිඟයක් තිබියදී 2003 වර්ෂයේ දෙවැනි කාර්තුව සඳහා මූලික හිඟ ඉලක්ක සපුරා ඇත. කෙසේ වෙතත් ආර්ථිකයේ දිගටම හැකිලිමින් පවතී.
ගරු ඇමතුමා, ඔබ දැන් ප්‍රසිද්ධ ලියවිල්ලක් මේක පාර්ලිමේන්තුවට බාරදීපු ලියවිල්ලක්.
ගරු කතානායකතුමනි, මම ඔබතුමාට යෝජනා කරනවා ප්‍රසිද්ධ ලියවිල්ලක් වුණාට මේ ගරු සභාවට මුදල් පිළිබඳ කාරක සභාව මේ අනතුරත් ඉදිරි අවුරුදු වලදී කරන වැඩපිළිවෙලට එකඟ වෙච්ච ආකාරය සම්පූර්ණයෙන් අනුමත කරලා තියෙනවා. එතකොට මේ විපක්ෂය විසින් දිගින් දිගටම මීට විරුද්ධව තමයි කතා කරන්නේ. එතකොට එතුමන්ලා යම් කිසි දවසක ආණ්ඩුවක් ගත්තොත් අපි හිතමු බැරි වෙලාවත් රටේ අවාසනාවට හරි එවැනි දෙයක් වෙලා මේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් වෙනස් වුණොත් මේ මුළු රටම කඩා වැටෙනවා. ඒක නිසා අපි විවාදයක් ඇති කර ගන්න ඕනේ. මේකට එකකද නැද්ද, මේ වார்த்தාවට එකකද නැද්ද, අපි ඒක ගැන ඔබතුමා දවස් 3ක විවාදයක් දෙන්න අපි යෝජනා කරනවා. මේක පිළිබඳ එකකද නැද්ද කියන එක පිළිබඳ විවාදයක් දෙන්න කියලා. ඒක පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ තියෙන වගකීමක්.
විපක්ෂ නායකතුමා, ඔක උත්තර දෙන්න දෙයක් තියෙනවද?
අපි නෑ, අපි මම සම්පූර්ණ උත්තරේ අපි දෙන්නම්. අර දවස් 3ක විවාදය දැන් ඔබතුමත් එකඟ වුණානේ. දවස් 3ක නෙමෙයි, ඕනම් සතියක විවාදයක් දෙන්න ඒ තරම්ම වැදගත් වෙනවා. මම පැහැදිලිව ඔබතුමාට කියන්නට ඕන, ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නේ, මේක පටලව ගන්න එපා, ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නේ, පොඩ්ඩක් අහගෙන ඉන්නකෝ, ඔබතුමාට මම අහගෙන හිටියන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නේ 3 දෙනෙක් ඉදිරිපත් කරපු මූලික අයිතිවාසිකම් පෙත්සමකට විශේෂයෙන්ම 4 එකේ තීන්දුවක් දුන්නා. ඒ අයගේ මූලික අයිතිවාසිකම් කඩ වුණයි කියලා වැරදි ආර්ථික කළමනාකරණය තුළින් රට බංකොලොත් වීම. එතකොට මේ රට බංකොලොත් වීම ගැන තමයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දුන්නේ. නැතුව මේ අද දවසේ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල හෝ ඉදිරියේදී ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල නෙමෙයි. මෙතුමන්ලා ඔක්කොම අත්උස්සලා මේ රටේ පෝසතුන්ට බිලියන 600ක් 700ක් අතර බදු සහන ලබා දීලා රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 12% ඉඳලා 8%ට අඩු කරලා අපි කියනකොට ෆිච් රේටින්ග්ස්, මූඩිස් රේටින්ග්ස්, ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් රේටින්ග්ස් ඒ ශ්‍රේණිගත කිරීම වලින් අපේ රට පහළ දමනකොට මේ හා හා හී හී හූ හූ ගග මේ පැත්තේ අංශු මාත්‍රක මොලයක් නැහැ. මේව තේරෙන්නෙත් නැහැ. බොරුවට කෑ ගැහුවා.
ෆිච් රේටින්ග්
ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් රේටින්ග් මූඩිස් පල්ලෙ හැටියට කමක් නැහැ. ඔය
සියල්ල විවාදයට ගන්න.
ඒක දේශාභිමානේ කිව්වා.
විවාදයට දිනයන්
නියම. මං අහන්නේ ගරු කතානායකතුමනි, දෙන්න දින හතක විවාදයක්.
හරි, බොහොම ඉස්සර.
දින හතක විවාදයක් අවශ්‍යයි.
මොකද
මම එකක් කියන්න කැමතියි. මෙතුමත් මේ රටේ රාජ්‍ය ආදායම 12% සිට 8%ට දක්වා අඩු කරන්නට කෝටිපතියන්ට බදු සහන ලබා දෙන්නට අත්උස්සපු ආර්ථික විශේෂඥයෝ.
හරි හරි.
ඒක තමයි ඇත්ත කතාව.
බොහොම ස්තුතියි. ඔව්, බන්දුල ගුණවන්දර මැතිතුමා උත්තර දෙන්න යන්න අවශ්‍ය නැහැ. ඒක
ගරු කතානායකතුමනි, එතුමාගේ ප්‍රකාශයට නෑ, එතුමාගේ ස්වභාවයේ පිළිබඳ රටක් බාරගන්න ඉන්න රාජ්‍ය නායකයෙක්ගේ ප්‍රමාණයේ පිළිබඳ මේ රටේ ප්‍රබුද්ධ ජනතාවට නිගමනයක් කරන්න පුළුවන්. අපි බොහොම පොඩි දෙයක් පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් තියෙනවා කතානායකතුමනි. ඒ නිසා ඒ අනුව මේ ආදායම් අඩුවීම එක දවසකින් සිදු වූ දෙයක්වත් මේක මම බොහොම පැහැදිලිව මේ ගරු සභාවට කිව්වා. 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත සම්පූර්ණයෙන් නොසලකා හැරලා ඒක ක්‍රියාත්මක නොකිරීම තුලයි රට බංකොලොත් වුණේ. ඒක සංඛ්‍යා දත්තණු ඔප්පු කරන්න පුළුවන්. මේ රටේ ආර්ථිකය කඩා වැටුණේ එක දවසක බදු විවත් කිරීම නිසා නෙමෙයි, දිගින් දිගටම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් එතුමා රජයේ වගකිව යුතු ඇමතිවරයෙක් ලෙස කැබිනට් එකේ වාඩි වෙලා ඉඳද්දී ඒ අවුරුදු 5 තුලම මේ සියල්ල කඩා වැටීම පිළිබඳ මම ඉලක්කම් සහිතව පොතක් ලියලා තිනවා. ආර්ථික ආසනාසිය. ආසනාසිය කියන්නේ ගන්න දෙයක් නැතුව සම්පූර්ණයෙන් කුල්ල කුජීතු වෙලා ඉවර වෙච්ච එක ගැන තමයි ලියලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක ඉලක්කම් එක බලන්න. අපි ඒක ගැන බලලේ විනාශය කිරීමට ඒක තමයි මම කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ වෙලාවේ ඉදිරිපත් වෙලා තියෙන කරුණු අනුව තමයි තීන්දුව දීලා තියෙන්නේ. ඒ වෙලාව ඒ අපි ඒකට ගරු කරනවා. නමුත් අපි කියන්නේ ඒක නිසා මේ රටේ මේ නොදැනුවත්තේ න්‍යායාත්මක තත්ත්වය පිළිබඳ අබමල් රේරුවකවත් අවබෝධයක් නැතුව ස්වෛරීත්ව බැඳුම් කර හිතරක් මිලියන 12ක් නිකුත් කරන්න අත උස්සලා ඒ අත උස්සපු ස්වෛරී බැඳුම් කර 1919 නිකුත් කරපු ඒවා ගෙවන්න තියෙන 1929 දී ඒ සියල්ලට අත උස්සපු එක්කෙනා තමයි අද කියන්නේ අනිත් සියලුම දෙනා වැරදි එයා ඉතරක් නිවැරදි කියලා ඒක කියන්නේ කොහොමද
මේ අවශ්‍ය විවාදයකට අපි යන්නේ ඔබ විවාදයේ දිගන්න
ආර්ථික විද්‍යාව අකුරක් දන්නවද
හරි
නායකතුමනි 1919 ඉඳලා 1929 වෙනකම් මං ඉපදිලත් නැහැ. කොහොමද ඉපදින්නේ නැතුව අත්උස්සන්නේ? මොනවද මේ කියන කතා? මෙයාට 1919 ඉඳලා 1929 වෙනකම් අපි ඉපදිලත් නැහැ. ගරු කතානායකතුමනි, මෙතුමාගේ පොතට අනුව තමයි සෞභාග්‍ය ඉදිරි දැක්ම කරලා තියෙන්නේ. දැන් කරගත්තනේ. රටත් ඉවරයිනේ. රටත් බංකොලොත්නේ. දැන් එනවා කෝටිපතියන්ට බිලියන 600 ඉඳලා
700 දක්වා ගන්න ওই ටික.
පොදු සහන ලබා දෙන්න. දැන් එනවා ආර්ථික විද්‍යාව ගන්නන්න. මම ලෑස්ති ඔබතුමත් එක්ක දින හතක වාද විවාද කරන ආර්ථික විද්‍යාව ගැන. ඔයානේ මහා මොලකාරයා. ඔයානේ මහා මොලකාරයා.
අපි ඒක විවාදයක්
දෙන්න. අපි සූදානම්. අපි සූදානම්. දෙන්න අවස්ථාව. මේ සිංහලෙනු ඉංග්‍රීසියෙනු දෙකම ලෑස්ති. ඕනම් ද්‍රවිඩ භාෂාවෙනුත් ලෑස්ති. කැමතිද?
ඔව්. ගරු ඇමතුමා ඔය ඔව්. ඔව් බන්දුලගුණ.
සභාවේ ගරු සභාවේ මගේ සමග ආර්ථික විද්‍යාව පිළිබඳ දින හතක විවාදයකට සූදානම්. මම මගේ බහු දස මසක් කුසේ තියාගෙන කිරි දීලා හදපු මගේ අම්මගේ භාෂාවෙන් සිංහල භාෂාවෙන් ඕනෙම වෙලාවක තමුන් සමග ප්‍රසිද්ධ විවාදයකට හුඟක් දවස් 7ක් ඕනේ
නැහැ.
එක පැය 3ක් විවාදයකට එන්න කියලා මං ආරාධනය කරනවා
රූපවාහිනියෙන්. ඒක වෙන වෙනම කරගන්න.
එක පැය 3ක්.
මොකද මේක දැන්
එක පැය 3ක් එන්න.
දින 7ක් අපේ කාලය යනවා.
දැන් මේ 10 4 වෙලා. ඕනේ කියලා මෙතන දෙන්න එපා. එන්න දින 7ක්.
ඉතින් ඔබතුමා අපේ දෙන්න අවශ්‍ය නැහැ මේකට.
පැය 3කට එන්න.
දැන් ඕක දිගටම යනවා. දැන් බයත් ඉල්ලනවා.
මේක රාජ්‍ය මූල්‍ය ගැන
විතරක් කියන්නේ.
ඒක හරි වැදගත් සර්. බණ්ඩාරනායක ඇමතුමාට පෑ තුනක් ඕනේ කිව්වා සතියක් මුකුත් ඕනේ නැහැ මං දැන්ම ඒක සුද්ධ කරන්නම් 2004 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ රට බාර ගන්නකොට 2015 එනකොට අපේ ණය ප්‍රමාණය 100%කින් වැඩි වුණා 100%කින් නිදහසට වඩා 2015 යහපාලන ආණ්ඩුව ආවම යහපාලන ආණ්ඩුව ගත්ත ස්වෛරිය බැඳුම් කර වලින් 85%ක්ම ගියේ රාජපක්ෂලගේ ණය ගෙවන්න. ඒක දැනගන්න. තමුන්නාන්සේගේ ආර්ථික න්‍යාය අනුවනේ නේ. තමුන්නාන්සේ මේක කෑවා.
තමුන්නාන්සේ
රට විනාශ කරා. ඒ අධිකරණ තීරණය ආපස්සට ගියා නම් ඔයාලා ඔක්කොම ඇතුළට දාන්න වෙනවා. ඒක තමයි වෙන්නේ. ඕනෑම කපි ලැහස්ති. ඕනෑම දෙයකට.
ඔව් බන්දුල මහත්තයා ඕක දැන්
සර් මේකට
විවාදයට කාරණා නැති වෙනවා.
මේ ඉලක්කන් සංඛ්‍යා දත්ත මොනවත් නැතුව නිකන් කටට එන ඕනේ කුණු හරපියක් කියනවා.
විවාදේ
ඒක විවාද ක්‍රමය නෙමෙයි.
විවාදයට කාරණා නැති වෙනවා කරුවා.
ඒක විවාදයක් නෙමෙයි. ඉලක්කන් එක්කෙන්.
ඉලක්කන් එක්කෙන්.
සංඛ්‍යා දත්ත ආරගෙන. සංඛ්‍යා ආරගෙන. සංඛ්‍යා ආරගෙන.
ඇති වෙන කතා කරන්නේ.
නැතුව කතා කරන්න එපා. ඉලක්කමක් අරන් එන්න. ඉලක්කම් එක කතා කරන්න. ඉලක්කනුත් එක්ක එන්න. එන්න. ඉලක්කම් එක මේ විවාදෙට දෙන්නකෝ හදලා මෙයාට.
විපක්ෂ නායකතුමා. මේ දැන් මේක මෙතනින් නතර කරමු. මේක මෙතනින් නතර කරමු.
පොයින්ට් අවෝඩ්. ගරු කතානායකතුමනි.
ඔව්.
ගරු කතානායකතුමනි. කබීර් හෂීම් මැතිතුමා කියපු කාරණාව මම 100,00,000 අනුමත කරනවා. හෙට නෑ පොඩින්ද. මෙතුමා ඔප්පු කරන්න ඕන 2015 2019 අතර අපි කියනවා පැහැදිලිවම ණය අරගෙන ඒවයින් 89% කැප කරේ 2005 2015 අතර ණයවල කොලිය ගෙවන්න. ඒකයි යථාතාව. මේ මේ මෙයාගේ මේ බොරු න්‍යාය බොරු පොත් කියනම මට දුක හිතෙනවා මෙයාගේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න.
විවාදේ ගන්න ඔක්කොම. විවාදේ ගන්න.
මට දුක හිතෙනවා.
මෙයාගේ
ආර්ථික විද්‍යාවෙන් ඉගෙන ගත දරුවෝ ඒ පොත් කියවුණා දරුවොත් බංකොලොත් රටත් බංකොලොත් දරුවොත් බංකොලොත්.
ගෙවිඳු කුමාරතුංගම ඇත්තමගේ මේ මේ වරපාද ප්‍රශ්නේ ගන්න.
කරු කතානායකතුමනි
ඔය ඇති ඔය විවාදේ අපි විවාදේ සම්බන්ධ වෙන්නේ.
ප්‍රශ්නයක් වෙනවා ඔබතුමාට මේ ප්‍රශ්නේ මත කිරීමට අවස්ථාව
දෙන්න.
තනායකතුමා ඔබතුමා දන්නවා ඊයේ මේ පාර්ලිමේන්තුවේ ඔබතුමා අපි සතුටු වෙන අගමැතිතුමා හිටියා අගමැතිතුමා
මේ දොළවත්ම
නායකතුමා
මේ මේ ප්‍රශ්නයක් තියෙනවා ලු.
ඒ වගේ
අර කතානායකතුමනි සාවර නියෝග අනුව පාර්ලිමේන්තුවේ නුසුදුසු වචන පාවිච්චි කරනවා
නම් ඉවත් කරලි.
කරුකතරතුමනි ඊළඟ කාර්යයේ කරුකතරතුමනි
ඔබතුමා කරගෙන යන්න ඕන.
කරුක
ගෙවිඳු කුමාරතුංගමැතිතුමාගේ වරපැද ප්‍රශ්නය කරගෙන යන්න.
හරි. ගරු කතානායකතුමනි
ඉන්නේ
ඊයේ පාර්ලිමේන්තුවේ
මේ ප්‍රශ්නය අදගෙන යන්න එපා ගරු ගරු දොළවත්ම මන්තුමා මේක මෙතනින් ඉවර කරන්න. ඉවර කරලා විවාදයට ගන්න ඔක්කොම.
ඔබතුමා විසින් කැඳවන ලද පක්ෂ නායක රැස්වීමක් මේ පාර්ලිමේන්තු සභාගර්භය තුළම පවතින අවස්ථාවකදී ගරු අගමැතිතුමා විපක්ෂ නායකතුමා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඇතුළු පක්ෂ නායකයන් ජී.එල්.පී. රිස්මතිතුමා උදේ ගම්මන්පිල මැතිතුමා ඇතුළු පක්ෂ නායකයන් මේ පක්ෂ නායක රැස්වීමට සහභාගී වෙන අවස්ථාවේදී මගේ අදහස නම් දැනුවත්ව කියන එක ගරු ජනාධිපතිතුමා මේ සභාවට පැමිණිලා ව්‍යවස්ථාදායක සභාවේ ආණ්ඩු පක්ෂයත් නොවන ප්‍රධාන විපක්ෂයත් නොවන නියෝජිතය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වැරදි සහගත සහ එතුමා විසින් නොකළ යුතු අපේ වරප්‍රසාද උල්ලංඝනය කරන මැදිහත්වීමක් කරනවා. ඔබතුමා දන්නවා ව්‍යවස්ථාදායක සභාව 21 වෙනි සංශෝධනය අනුව සම්මත
වුණා. ඔබතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නය කියන්නේ.
හරි. ඉතින් ඒ ඒකට තමයි මේ කාරණේ කියන්නේ.
ඉතින් එච්චර දුර එන්න ඕනේ නැණි.
ඉතින් ඒක පැහැදිලි කරන්න අවශ්‍ය වෙන කතාවක් ඔබතුමා දැන් මේ ඒතකොට දැන් ජනාධිපතිතුමා වෙනුවෙන් ව්‍යවස්ථාදායක සභාවට නියෝජිතෙක් පත් කරලා තියෙනවා ඒක අනුව. ගරු නිමල් ශිරිපාද සිල්ලා මන්ත්‍රීතුමා. ආණ්ඩු පක්ෂෙන් අගමැතිතුමයි ඒ වගේම මම දන්න ආකාරයට සාගරකාරිය සම්මෙතිතුමාවත් පත් කරලා තියෙනවා. විපක්ෂ ප්‍රධාන විපක්ෂයේ හැටියට විපක්ෂ නායකතුමයි එතුමාලගේ කබීර් හෂිම් මෙතිතුමත් සහභාගී වෙනවා. එතකොට අනිකුත් ඒ ආණ්ඩු පක්ෂයත් නොවන ප්‍රධාන විපක්ෂයත් නොවන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ින් තමයි අනික් නියෝජනය තියෙන්නේ. එතකොට ජනාධිපතිතුමා මේ සභාවට ඇවිල්ලා ඊඑන්ඒ සංවිධානයේ මන්ත්‍රීවරයෙක් යෝජනා කිරීම ගැන එතුමගේ නමක් කියනවා සිද්ධාර්ථන් මන්ත්‍රීතුමා කියලා. ආර්ෂද සිල්ලා මන්ත්‍රීතුමා කියනවා අපි විපක්ෂයේ හැටියට සිද්ධාර්ථන් මන්ත්‍රීතුමාව යෝජනා කරලා තියෙනවා කියලා. දැන් අද මෙතුමත් කිව්වා මේ නොදැන කතා කරන්නේ ඔබතුමා වෙනම සාකච්ඡාවක් හැඳෙව්වායි මන්ත්‍රීවරුන්ගේ. ඒ මන්ත්‍රීවරුන්ගේ අයිති ඒක අපේ අයිති ඒක. ඒකට ජනාධිපතිතුමා මෙදිහත් වෙනෝ නම් ඒ කියන්නේ විශ්වාසතාව උල්ලංඝනය කිරීමක්. ඒකට විපක්ෂ නායකතුමාට යෝජනා කරන්නත් බෑ ඔබතුමාට යෝජනා කරන්නත් බෑ. ඒක ව්‍යවස්ථාවෙන් තියෙන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන ආණ්ඩු පක්ෂයත් ප්‍රධාන විපක්ෂයත් නොවන මන්ත්‍රීවරුන් වෙනුවෙන් මන්ත්‍රීවරයෙක් තෝරගන්න නියෝජිතත්ව ඔබතුමා ඒ වෙනුවෙන් අපි පිළිගන්න ඔබතුමා ඒක ඒ ව්‍යවස්ථානුකූලව ඒ සාකච්ඡාව කැඳෙව්වා. දැන් අපේ ඔබතුමා දන්නවා මේ 21 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් දැන් මගේ අතේ තියෙන එදා හැන්සර්ට් වාර්තාව ඊඑන්ඒ සංවිධානය වෙනුවෙන් සුමන්ත්‍රන් මන්ත්‍රීතුමා කිව්වේ මොකද්ද? එතුමා කියනවා I say important not because I say that there are any important contents in this bill. It is important because this bill is being touted as an important reform. constitution මේක අවදගත් එතුම කිව්වා මේක අවදගත් සංශෝධනයක් මේකට අපි ඡන්ද දෙන්නෙත් නැහැ කියලා මේක බලන්න එතුම ඡන්ද දීලත් නැහැ එතකොට කතා නැහැ එතුමනේ අපි මේ වෙනුවෙන් වෙහෙසුණා අපි එතකොට විජේදාස රාජපක්ෂ දැන් අධික නැමැතුමා හිටියේ විපක්ෂයේ මේ 21 වෙනි සංශෝධනයේ මුලින්ම ඉදිරිපත් කරේ 22 වෙනි සංශෝධනය හැටියට අපි සංශෝධන ලිව්වා අපි ඊට මැදිහත් වුණා මෙතු ආණ්ඩු පක්ෂය එක මගාරින්න හැදුවේ ජනාධිපතිතුමා මුලදී වෙනුවෙන් පෙනී ඉඳලා එතුමා ජනාධිපතිතුමෙන් පස්සේ එක මගාරින්න හැදුවේ
ඔබතුමා දන්නවා
අපි ඒ වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡා තියලා මේ 21 වෙනි සංශෝධනය සම්මත කරගත්තා. එතකොට ඒකෙන් හින්දා ජන කතානායකතුමනි මේ ආකාරයට මේ පාර්ලිමේන්තුවේ බලහත්කාරකම් කරනවා නම් එතුමගේ නියෝජිතය ගැන ප්‍රශ්නයක් නෑ. අපේ නියෝජිතය විය යුත්තේ කවුද කියලා වෙනත් පක්ෂ ඒ සඳහා මෙදිහත් වෙනවා නම් ඒකම නුසුදුසුකම. අපේ කරුණාකරලා අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා කතානායකතුමා හැටියට ඒ සුළු පක්ෂ කෙඳවලයි කනතාවක් මත ඒ නියෝජිතය පත් කරන්න කටයුතු කරන්න. එහෙම නැතුව ඒ පක්ෂ ඒ ව්‍යවස්ථා සංශෝධනයෙන් ඡන්දෙවත් දුන්නේ නැති පක්ෂයකට ලැජ්ජ නැද්ද? මම සුමන්ද්‍ර මන්ත්‍රීතුමාගෙන් පෞද්ගලිකවත් ඇහුවා. ඔබතුමා කිව්වා මේ සභාවේ මේ හැන්සර්ඩ් එකේ තියෙනවා. මේක වැඩකට දෙන සංශෝධනය. එහෙම කියලා ලැජ්ජ නැද්ද? එතුමමයි යෝජනා කරන්නේ සිද්ධාර්ථන් මන්ත්‍රීතුමාව. අපි ඒ වෙනුවෙන් කැප වුණා. අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ සත්‍ය රටට දැනගන්න ඉඩ දෙන්න. මේ වෙනුවෙන් කතානායකතුමා හැටියට අපේ අධිවස්කම් වෙනින් පෙනී සිටින්න. බොහොම ස්තුතියි.
අද දින න්‍යායපති
කතානායකතුමනි මේ අවස්ථාවේදී ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ අපේ දැන් පවතින පාර්ලිමේන්තුව පසුගිය මහමැතිවරණයේදී ඡන්දයෙන් තමයි මේ මන්ත්‍රීවරු 225 තීරලා තියෙන්නේ. ඒතර මැතිවරණ කොමසාරිස්තුමා විසින් මැතිවරණය අවසන් වුණු වහාම ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒ ගැසට් නිවේදනය සඳහන් කළා තියෙනවා මැතිවරණ ඉදිරිපත් වෙච්ච දේශපාලන පක්ෂ කවරේද? ඒ දේශපාලන පක්ෂලින් දිස්ත්‍රික් මට්ටමින් පත් වෙච්ච මන්ත්‍රීවරු සංඛ්‍යාව කොපමණද? ජාතික ලැයිස්තුවෙන් පත් වෙච්ච සංඛ්‍යාව කොපමණද කියලා. ගැසට් නිවේදනයේ තිබෙන්නා වූ දේශපාලන පක්ෂ තමයි ඔබතුමාට සලකා බලන්න පුළුවන් වෙන්නේ මේ තීන්දුව ගැනීමේදී. ඒ පිළිබඳව මම අවධානය යොමු කරනවා ඔබතුමාගේ. ඒ වගේම මම ආරාධනා කරනවා අපේ ඉඩකඩක් තියෙන ඕනෑම ගරු මන්ත්‍රීතුමෙකුට තව පොඩ්ඩකින් අපේ මේ රත්නපුර සීවලි විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ආරම්භ කරනවා අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ 7 වෙනි තට්ටුවේ. මටත් දැන් ඒකට යන්න තියෙනවා. කැමති කෙනෙක් ඉන්නොනම් එල්ල පොඩ්ඩක් ඒකට සහයෝගය දෙන එක හොඳයි. නරඹන එකත් හොඳයි ශිෂ්‍ය පාර්ලිමේන්තුව.
යෝජනා පිළිබඳ දැනුම් දීම අංක 1 විසර්ජන 50 කෙටුම්පත 10 වෙනි දිනේ. හයි. ඔව් දලෝතමන්තුමා.
මුදල් මම මේ කාරණේ මතු කරන්නේ ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු බලතලහා වරප්‍රසාද පනත කියන කාරණා දෙකම එකහු කරගෙන තමයි මේ කාරණේ මතු කරන්නේ. මට විස්තර කරන්න පුංචි වෙලාවක් අවශ්‍යයි. ගරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තු තුල යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් භාවිතා කරන වචන තුල එය පාර්ලිමේන්තුට ගැලපෙන්නේ නැත්නම් එය පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම බලය ස්ථාවර නියෝග යටතේ ඔබතුමාට තියෙනවා. දැන් දිගින් දිගටම ගරු කතානායකතුමනි, මේ පනත මේ පහුගිය දවස් කීපය තුලම ගරු විපක්ෂ නායකතුමා දිගින් දිගටම සමහර අවස්ථාවලදී ආණ්ඩු පක්ෂයේ වගේම මේ සභාවේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රකෝප කරන හැටියට මම මේ වචන පාවිච්චි කරන්නේ නුසුසුසු වචන පාවිච්චි කරමින් සින්නෝ අපේ තියෙන දැන් මගේ දේශපාල මම පොඩි ඉවර කරලා පස්සේ වගන්න මගේ අධ්‍යාපනය ගත්තා මම ඕලෙවල් පාස් ඒ ලෙවල් පාස් මම ලංකාවේ විශ්වවිද්‍යාලෙකින් තියෙනවා. එතකොට ඒ වගේ වචන වලට නුසුසුසු වචන පාවිච්චි කරලා තීරණ තුළ මාව ප්‍රකෝප කරන තත්ත්වයක් තියෙනවා සහ ඒ සම්බන්ධයෙන් මේ බලතල පාර්ලිමේන්තු බලතලහා වරප්‍රසාද පනත ප්‍රකාරව තියෙනවා උපලේඛන මම කියවනවා.
ඔබතුමා වරප්‍රසාද ප්‍රශ්නේ මතුකරනද
මම මේ
කියන්නේ මේ හෙට ඔබතුමාට අවස්ථාව
දෙනවා. මේකේ කියනවා ගරු කොතනකතුමනි යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්
ඒක තියෙනවා අපි දන්නවා. කරුණාකරලා කියන්න
මේක ඔබතුමා වෙලාව දෙන්න මේක
කරුණාකරලා ඔබතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නේ කියන්න.
ඔබතුමනි මම යෝජනාවක් කරන්නේ මේ යෝජනාව කරන අවස්ථාව දෙන්න. ගරු යම් පාර්ලිමේන්තු තුලදී හෝ කාර්ක සභාවකදී යම් මන්ත්‍රීවරයෙකු ක්‍රියාකලාපයේ හේතු කොටගෙන ඔහු වෙත යම් තර්ජනාත්මක ලිපියක් දෙවි මෝ සටනට එන ලෙස අභියෝග කරනවා. මෙතුමා අපි හැමෝටම වෙලෙම සටනට එන අභියෝග කරනවා.
හරි.
ඒ සම්බන්ධයෙන් මම යෝජනා
කරනවා.
මේ විදිහට ක්‍රියාත්මක කරනවා එතුමා.
ඔබතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නේ හෙට උදේට දෙන්න මට.
මම
ඉදිරි ඉදිරි ගන්න. කොහොම ස්තුතියි. කාර්ක සභාව.
විසර්ජන 50 කෙටුම්පතේ කාර්ක සභා අවස්ථාව පළමුවන උපලේඛනය විදුලි බල බලශක්ති අමාත්‍යාංශයේ ශීර්ෂාංක 119 කවුද කපහැරීම නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, 2024 විසර්ජන කෙටුම්පතෙහි කාර්ක සභා අවස්ථාවේ අද දින විවාදයට ගන්න අමාත්‍යාංශ සහ ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තුව ආයතනවලින් අදාළ අංක 119 දරන වැය ශීර්ෂයෙන් සම්ප්‍රදානුකූලව එක් එක් වැඩසටහන්හි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10,000 කපා හැරිය යුතුය මම යෝජනා කරමි. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම තාම වැදගත් අමාත්‍යාංශයක් යටතේ අදහස් දැක්වීමට අවස්ථාව ලබා ගැනීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. මුලින්ම මම කියන්න කැමති අද වෙන විට වසර ගණනාවකට පස්සේ වික්ටෝරියා ජලාශය වාන් දානවා සියලුම දොරටු ඉවර කරලා. විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලයේ ඇස්තමේන්තු ගත කරපු වියදම් අනුව ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් වල ඉතරක් බලපුවාම මේ හැම මාසෙම ඔක්තෝබර් මාසේ ගිගාවට් පැය 380යි හයිඩ්‍රෝලින් ඇස්තමේන්තු කරලා තිබුණේ 584ක් ජනනය කරා. නොවැම්බර් මාසේ 394 ගිගාවට් අවස් ඇක්චුවල් 701යි. දෙසැම්බර් මාසේ 477යි ඇක්චුවල් 900යි. ගරු කතානායකතුමනි, ආසන්න වශයෙන් රුපියල් බිලියන 60ක ඉතර ඉතිරියක් විදුලි බල මණ්ඩලයට සිද්ධ වුණා මේ සත්‍ය සහ මේ ඇක්චුවල් ප්‍රමාණය සහ එක සංසාධනය කරන බලනකොට. ඒ වගේම ගරු කථානායකතුමනි අපි දන්නවා විදුරුවල් මණ්ඩලය මේ ඇස්තමේන්තු ගත කිරීමේදී හයිඩ්‍රෝල්ට ජලාජ් හයිඩ්‍රෝල්ට කිලෝවට් පැයකට 3යි රුපියල් 3.38ක් තමයි ඇස්තමේන්තු කියලා තිබුණේ. එතකොට එකක් තමයි පළවෙනි කාරණේ 2023 අවසන් මාස 3 ඉතිරිය විතරක් රුපියල් බිලියන 60ක් වෙලා තියෙනවා. එතකොට මේ ඉතිරිය වාසිය මම විදුලි බලමැතිතුමායෙන් අහනවා අපේ පාරිභෝගිකයාට දෙනවද නැද්ද? අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාලා 10%ක විදුලිය වැඩි කිරීමක් සිදු වුණේ මේ 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 අවුරුද්දට කරන ලද එස්ටිමේට් එක අනුව. එතකොට මේ එස්ටිමේට් එකෙන් රුපියල් බිලියන 600ක් බිලියන 60ක් ඉතුරු වෙනකොට ඒ වාසිය මං කියන්නේ දෙසැම්බර් මාසේ දෙන්න ඕන කියලා. හැබැයි ජනවාරි මාසේදීවත් ඒ වාසිය අපේ රටේ විදුලිය පාවිච්චි කරන පාරිභෝගිකයාට කර්මාන්තකරුවාට දිය යුතුයි කියලා මම යෝජනා කරනවා. ඒ වගේම වැදගත්ම දේ කාරණේ තමයි ඔබතුමාලගේ 2024 පළවෙනි මාස දෙක ෆස්ට් හාෆ් එකේ එස්ටිමේට් එක. මේ එස්ටිමේට් එකේ ඔබතුමාලා පෙන්වන රුපියල් බිලියන 48ක ආලාභයක්. දැන් මේ එස්ටිමේට් එක දිහා බලපුවාම කරු කථානායකතුමනි මේක පැහැදිලිවම අලාභයක් පෙන්눔 කරන්න හදපු අස්තමේන්තුවක් බවට තමයි අපේ කබ්බී රශ්මි මැතිතුමා පෙන්වන්නේ. මොකද 2023 ලාජ් හයිඩ්‍රෝවල ජෙනරේෂන් වල කිලෝවොට් පැයකට රුපියල් 3.38ක් පෙන්නද්දී ඔබතුමාලා 2024 ලාජ් හයිඩ්‍රෝවල යුනිට් කෝස්ට් එක විදිහට 8.57ක් පෙන්නලා තියෙනවා. 8.57ක් පෙන්නනවා. එතකොට මේ බිලියන 48ක අලාභය පෙන්වන්න 8.57ක් කියන්නේ දෙගුණයකටත් වැඩියෙන් දාලා තියෙනවා. එතන ඒ පෙන්වන ඉලක්කමේ වෙනස විතරක් බිලියන මං හිතන්නේ 5ක 10ක අතර ප්‍රමාණයක් හරියට ගණනය කරලා බලන්න ඕන ඒක. ඒ වගේම අනෙකුත් තර්මල් පවර්, එතකොට වින් පවර්, එතකොට කෝල් පවර් මේ හැම එකකම ඔබතුමාලා ප්‍රයිස් එක ජැක් කරලා තියෙනවා කියලා තමයි පේන්නේ. ඒ කියන්නේ ඔබතුමාට ලොකු උමනාවක් තියෙනවා මේක ලොස්ට් අලාභ ලබනවා කියලා පෙන්වන්න. ෆස්ට් හාෆ් එකේ බිලියන 48ක් අලාභයක් ඔබතුමාලා හිතාමතාම ජනනය කරලා විදුලිය ජනනය කරනවා වගේ අලාභයක් ජනනය කරනවා කියලා පේනවා. එතන යටි අරමුණක් තියෙනවද කියලා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් විශේෂයෙන්ම මේ ලාජ් හයිඩ්‍රෝ වල 3.738 තිබුණු එක 8.57 උනේ මොකද? දැන් අපි දන්නවා ඔබතුමාලා මේ ප්‍රතිව්‍යුහගතකරණය කරද්දී ඔබතුමාලා ලාජ් හයිඩ්‍රෝ එක එක පුද්ගලික ආයතනයක් බවට පත් කරලා ඒක රජයේ සතු 100%ක් රජයේ සතු ආයතනයක් විදිහට තමයි කළමනාකරණය කරන්න යන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒකෙන් ඔබතුමාලා පෙන්නනවා ලාජ් හයිඩ්‍රෝ විකුණන්නේ නැහැ. ලාජ් අපේ තියෙන විශාල විදුලි බලාගාර ටික විශාල ජල විදුලි බලාගාර ටික විකුණන්නේ නැහැ කියන වගේ චිත්‍රයක් පෙන්නලා. හැබැයි 100%ක් රජයේ සතු කියලා පෙන්නලා ඊට පසුව කබීර් හසින් මැතිතුමා විකුණන්න තියෙන කරුත්තේ මේ රේට් එක පෙන්නලා තියෙන්නේ මේ විදුලි බලාගාර අනාගතයේදී වික්ටෝරියා 210යි, රන්දෙනිගල 226යි, කොත්මලේ 201යි, මේ ඇතුළු මහවැලි කොම්ප්ලෙක්ස් එක සහ ලක්ෂ්මාන කොම්ප්ලෙක්ස් එකේ තියෙන මෙගාවොට් 1300කට ආසන්න ප්‍රමාණයක්. අද ඒ සේරම වාන් දමලා 80%ක් 90%ක් 99%ක් විදුලි ජලය පිරලා තියෙන්නේ. ඒ නිසා අනාගතයේදී මේ ජල විදුලි බලාගාර විකිණීමට අවශ්‍ය පාර යම් කිසි ආකාරයෙන් විවර කරගන්න ඒ වට තියෙන වටිනාකම වැලියු එක වැඩි කරන්නද මේ විදියට මේ හයිඩ්‍රෝ විශාල ජල විදුලි බලාගාරවල යුනිට් කෝස්ට් එක යුනිට් රේට් එක වලගේ යුනිට් කෝස්ට් එක වැඩි කරලා තියෙන කියන එක පිළිබඳ අපිට බරපතල සැකයක් තියෙනවා ගරු කථානායකතුමනි. මොකද ඒ වගේම නැවත විදුලිය බිල වැඩි කිරීමක් සඳහා අවශ්‍ය පාර කැපීම පිළිබඳවත් අපිට තව සැකයක් තියෙනවා. මේ බිලියන 48ක ෆස්ට් හාෆ් එකේ අලාභයක් පෙන්ලා තියෙන්නේ ලබන අවුරුද්ද ජනවාරිලෙන් පස්සේ නැවත විදුලි බිල වැඩි කිරීමද කියන සැකය තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේ අවසාන මාස 3ේ ලැබපු බිලියන 6ක බිලියන 60ක ලාභයත් ඔබතුමාලා එස්ටිමේට් කරලා තියෙන වැරදි එස්ටිමේට් එකත් නිවැරදි කරලා ජනවාරි මාසේ අනිවාර්යෙන් මේ ලැබුණු වාසිය අපේ රටේ සමස්ත ජනතාවට ලබා දෙන්න කියන එක ඉල්ලීම් කරනවා. විශේෂයෙන්ම හයිඩ්‍රෝලින් ඔබතුමාලා 125යි ඔබතුමාලගේ එනර්ජි මික්ස් එකේ පෙන්ලා තියෙන 136 පෙන්ලා තිනවා කෝල් පව වලින් ජනනය කරන්න 2024 ෆස්ට් හාෆ් එකේ. ඒක මම හිතන්නේ ඔබතුමාලා මේ හැම දෙයක්ම හදලා තියෙන්නේ විදුලි බිල වැඩි කිරීම සඳහා වූ අවශ්‍යතාවය මත කියන එක තමයි අපිට පේන්නේ. ඒ වගේම ගරු කතානායකතුමනි, අපි දන්නවා අපේ රටේ විශාල ඉඩකඩක් තියෙනවා සුනිත්ත බලශක්තියේ, එහෙම නැත්නම් රිනියබල් එනර්ජි වලට. මේ ඉඩකඩ අපි හරියටම තාම පාවිච්චි කරලා නැහැ. මන්නාරම් තීරුවේ මන්නාරම් ද්‍රෝණියේ යාපනේ මෙතන පුත්තලමේ එහා පැත්තෙන් පටන් ගත්තාම පුනකරි වෙනකම්ම පුනරින් වෙනකම්ම තියෙන බෙල්ට් එකේ අපිට තියෙනවා මෙගාවොට් 16000ක් 25000ක් අතර ප්‍රමාණයක් අපිට ජනනය කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි අපි දන්නවා මේකට අවශ්‍ය කැපැසිටි එක අපිට නැහැ. අපිට රටක් විදිහට අපිට ආයෝජනය කරන්න හැකියාව නැහැ. හැබැයි අපි ආයෝජකයෝ කැඳවන්න අවශ්‍ය කටයුතු කරන්න ඕන. අපි ඒ සඳහා සූදානම් වෙනවද කියලා බරපතල ප්‍රශ්නේ තියෙනවා. අපි දන්නවා අපේ රටේ හොඳ ආයෝජකයෝ ඉන්නවා. හැබැයි අපේ රටේ ආයෝජකයෝ ඉන්න ගමන් අපිට පුළුවන් වෙන්න ඕන අපිට විදේශීය ආයෝජකයෝ ග්‍රහණය කරගන්න. විශේෂයෙන්ම මන්නාරමේ මේ තියෙන විභවයන් අපිට ලබා ගන්න අපිට ඒ ප්‍රදේශයේ අපිට ග්‍රිඩ් ඩෙවලොප් කරන්න වෙනවා. ඒ වගේම නිව් කිල්නොච්චි නම් අනිවාර්යෙන් 400 kVA ලයින් එකක් අදින්න වෙනවා නිව් හබරණට. ඒකට මිලියන 100 කතර ආයෝජනයක් අවශ්‍යයි. ඒ නිසා මේ ආයෝජනය ආයෝජකයන් ගේන්න අවශ්‍ය නීති රීති සකස් කිරීම තමයි වැදගත්. විශේෂයෙන් ඉන්දියාවේ ගරු කතානායකතුමනි, මේ නීති රීති ලිහිල් කරලා තියෙන අවසරයන් ලිහිල් කරලා තියෙනවා. අපේ රටේ විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කරද්දී ලබා ගන්න තියෙන අවසර ලයිසන් එහෙම නැත්නම් අවසරපත් ගණනාවක් 60 70 80ක් තියෙනවා. දැන් අවශ්‍ය නැති තැනක ගරු කවීරසිංහ මහත්තයා අපි තමුකෝ පුරාවිද්‍යා ආයතනයෙන් අවශ්‍ය නැත්නම් ඒ ප්‍රදේශයේ ඒත් no objection letter එකක් හරියට ගෙවන්න කියනවා. ඒ කියන්නේ ඒකත් අවසරයක් තමයි. ඒ වගේ අනවශ්‍ය ලයිසන්ස් විශාල ප්‍රමාණයක් ලබා ගැනීම හරහා මේ ව්‍යාපෘති මන්දගාමී වෙනවා වගේම පරක්කු වෙනවා කරු කතානායකතුමනි. ඒ වගේම අපිට මේ තියෙන විභවය පාවිච්චි කරන්න අපිට මෙගාවොට් 16000ක් 20000ක් අවශ්‍ය නැහැ කරු කතානායකතුමනි. දැන් අපිට ගිගාවොට් හවස් 4000ක් වගේ තමයි ඕන වෙන්නේ. මේක 2030 වෙනකොට මේක 6000කට ඉතරයි. හැබැයි 2030 වෙනකොට අපිට මෙගාවොට් 4500ක් 6000ක් 7000ක් නිර්මාණය කරගන්න පුළුවන් නම් මේ ප්‍රදේශේ අපිට ඉන්දියාවට යවන්න පුළුවන්. ඉන්දියාවට යවන්න පුළුවන්. ඉන්දියාවට යවන්න පුළුවන් කොට එක නිකන් යවන්න බෑ. මේකට අපි ඉන්දියාවත් එක්ක ග්‍රිඩ් කනෙක්ෂන් එකකට යන්න වෙනවා. හැබැයි ඉන්දියාවත් එක්ක ග්‍රිඩ් කනෙක්ෂන් එක යද්දී ඒන ආයෝජකින්ටම කියන්න වෙනවා මේ මේ මේකටත් එක්ක මේ ආයෝජන අරන් එන්න කියලා. ඒ නිසා අපිට මේක අපි 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 ලෝකේ තියෙන තත්ත්වෙත් එක්ක බලනකොට ගරු කතානායකතුමනි, මේ භූ දේශපාලනයත් එක්ක යනකොට අපිට මේ මෙතන වැඩේ ඉන්දියාවත් එක්ක තමයි කරන්න වෙන්නේ. අපිට චීන එක්කවත් වෙන රටක් එක්කවත් කරන්න බෑ. ඉතින් ඒක අපි අවබෝධ කරගන්න ඕන. හැබැයි ඒ කොච්චර කරත් අපි අවබෝධ කරගන්න ඕන අපි අපේ බලශක්ති සුරක්ෂිතතාවයත් ආරක්ෂා කරගනිමින් කරන්න. අද නේපාලට මොකද වෙලා තියෙන්නේ? නේපාල ග්‍රිඩ් කනෙක්ෂන් කරා ඉන්දියාවත් එක්ක. හැබැයි අද නේපාලට සිද්ධ වෙලා තියෙන ඩ්‍රයි සීසන් එකේදී ඉන්දියාවට අවශ්‍යතාවය ඉන්දියාවට ඕන විදියට විදුලිය ලබා ගන්න. හැබැයි බංග්ලාදේශය මොකද කරේ? බංග්ලාදේශෙත් ග්‍රිඩ් කනෙක්ෂන් කරා. හැබැයි ඒගොල්ලෝ නිව්ක්ලියර් පවර් වලට ගියා, තර්මල් පවර් වලට ගියා, කෝල් පවර් වලට ගියා. ඒගොල්ලෝ ඉන්දියාව මත ඩිපෙන්ඩ් නොවෙන්න අවශ්‍ය තීන්දුව తీරන ගත්තා. ඒ නිසා අපි ඉදිරියේදී ගරු හැමතිතුමනි, ඒකට අවශ්‍ය නීති දිරි සකස් කරද්දී අපි අපේ රටේ බලශක්තියට ආරක්ෂාව ලැබෙන ආකාරයෙන් තමයි කරන්න ඕනේ. දැන් මම දැක්කා රංජන් ජයලාල් මහත්තයා කියනවා ඉන්දියාවේ ඉඳන් ලංකාවට කේබල් එකක් කියලාට විරුද්ධයිලු. හැබැයි අනුර කුමාර සානායක මහත්තයා කියනවා ඉන්දියාවත් එක්ක අපි ග්‍රිඩ් එකෙන් කනෙක්ට් වෙන්න ඕනලු. දැන් මට තියෙන ප්‍රශ්නේ කේබල් එකක් කරන්නේ නැතුව ග්‍රිඩ් එක කනෙක්ට් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වගේ ප්‍රතිපත්තිවල අපි නැහැ. අපි සමග ජන බලවේග විදිහට අපි දකිනවා අපේ රටේ විශාල වශයෙන් මේ බලශක්තිය හරහා විශාල ඩොලර් ප්‍රමාණයක් එහෙම නැත්නම් INR විදිහට හරි කමක් නැහැ අපිට උපයා ගන්න පුළුවන් ප්‍රභාවයන් තියෙනවා කරු කතානායකතුමනි. හැබැයි ඒ සඳහා අපි අවශ්‍ය නීති රීති තීන්දුව తీරන අවශ්‍ය අනපනත් සකස් කර ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම ඉන්දියාවත් එක්ක දේශපාලනික වශයෙන් අපි මේ ගනුදෙනුව අපිට වාසි සහගතව විසඳා ගැනීම ඉතා වැදගත් වෙනවා. එනිසා අපි සමගි ජන බලවේගය විදියට ඒ නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටිනා නිවැරදි තීන්දුව తీරන ගැනීමේදී අපි අය රජයට සහයෝගය දෙනවා. හැබැයි ඒ වගේම දැන් අපි දන්නවා මෙගාවොට් 250ක ඒ වගේම මෙගාවොට් 234ක මන්නාරමෙත් ඒ වගේම පුනරී නොල විදුලි බලාගාර දෙකක් නිර්මාණය කරන්න යෝජනා කැඳවලා තියෙනවා. හැබැයි මේදී තරගකාරී මිලක් ලබා ගැනීම ඉතාම වැදගත්. ඉන්දියාවට දෙනවා කියලා ඉන්දියාවේ සිටු යුතු සමාගම් වලට දෙන්නේ නැතුව අපි තරගකාරීව මිලක් ලබා ගැනීම සඳහා ඉඩකඩ විවර කරන්න ඕන. ඒ වගේම කරු කතා නැගුණ දෙන අපේ රටෙත් හොඳ බලශක්ති නිෂ්පාදකයෝ ඉන්නවා. ලංකා ට්‍රාන්ස්පෝස් LTL සමාගම, ඒ වගේම වින්ෆෝස්, විදුල් ලංකා වගේ විශාල සමාගම් ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ටත් යම් කිසි ඉඩක් විවර කරන ආකාරයට මේ ව්‍යාපෘති ඉදිකිරීමේදී ඉඩකඩක් විවර කරන්න ඕන. ඒකට අවශ්‍ය නීති පිළි සකස් කරන්න ඕන. අඩුපාඩු ශ්‍රී ලංකා ආයෝජකයොට යම් ප්‍රමාණයක් 15%ක් 20%ක් ඒ ආයෝජනවල ඉඩකඩ විවෘත කරන ආකාරයෙන් රජය මැදිහත් වෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. මොකද අද අපේ රටේ ආයෝජකයෝ අපේ රටෙන් එළියට ගිහිල්ලා තියෙනවා. LTL සමාගම බංග්ලාදේශයේ විදුලි බලාගාර නිර්මාණය කරලා තියෙනවා. අපේ පෞද්ගලික ආයෝජක ගණනාවක් අප්‍රිකාවේ ඔබතුමා දන්නවා, ඔබතුමා එමායේ ගිහිල්ලා අපි ඇංගෝලාවේ විදුලි බල ඇමතුම හම්බුණා. ඒ රටවල ඕනතරම් අපේ ආයෝජනය කරනවා. ඒ රටවල හොඳ ඉඩකඩ තියෙනවා. දැන් වෙස්ට් අප්‍රිකාවල විශාල පිරිසක් අපේ ආයෝජක ඉන්නවා. හැබැයි මේ ඊස්ට් අප්‍රිකාවල, හැබැයි වෙස්ට් අප්‍රිකාවලට තාම කවුරුත් අපේ ආයෝජක ගිහිල්ලා නැහැ. අපේ අය ගිහිල්ලා නැහැ. හැබැයි ඒ දියුණුයි. ඇංගෝලාවේ මෙගාවොට් 2000ක් අරු විදුලි බල ඇමතුම මෙගාවොට් 2000ක හයිඩ්‍රෝ පවර් ප්ලාන්ට් එකක් හදලා තියෙනවා. මේ අවුරුද්දක් එකමාරකට කලින් ඕපන් කරලා තියෙනවා. අපිට යන්න බැරුව ගියා කතානගතුමා අවසනාවකට. ඉතින් ඒ වගේ ඉඩකඩ අපිට තියෙනවා අපේ ආයෝජකින්ට මේ රටෙන් එළියට ගිහිල්ලා ඩොලර් ගේන්න. ඒකට අවශ්‍ය නීති රීති හදන්න ඕන. මොකද සමහරු කියනවා අපේ රටෙන් ඩොලර් යනවා කියලා. ඩොලර් යවන්න ඕන, ඩොලර් ගේන්න නම්. කරු කබිරස් එමුතුනි අපේ ආයෝජකින්ට ඩොලර් යවලා තමයි ඩොලර් ගේන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඕනතරම් අපේ රටේ විදුලි බල ශේෂ්‍යයේ රට තුලත් රටින් එතලත් අපේ ඉන්න මිනිස්සුන්ට ආයෝජන කරන්න ඉඩකඩ නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒකට අවශ්‍ය නීති රීති හදන්න පුළුවන් කියලා. ඒ වගේම අපේ එනර්ජි පොලිසි එක, අපේ බලශක්ති එනර්ජි පොලිසි එක හැදීම සඳහා කමිටි එකක්, නැෂනල් ඉලෙක්ට්‍රිසිටි ඇඩ්වයිසර් කමිටි එකක් පිළිබඳව ඔබතුමාලා යෝජනා කරලා තියෙනවා. හැබැයි කමිටි එකේ නියෝජිතව 5 දෙනෙක් නම් කිරීම, සියලු බලතල ඇමතිතුමාට අවශ්‍යාකාරයෙන් තනි ඇමතිවරයෙකුගේ යටතට පවරා දීම එච්චර සුදුසුද කියලා ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම PUCS ආයතනය මම දන්නේ නිෂ්ක්‍රීය කරන්න. දැන් අපි දන්නවා පහුගිය කාලේ ඇමතිවරයාත් PUCSL එකත් අතර විනාඩියක් දෙන්න අවසර ගන්න. විනාඩියක් දෙන්න මම උඩට දෙන්න අවසර. ඇමතිවරයාත් PUCSL එකත් එක ගැටුමක් ගියා. හැබැයි මේ
මහජන උපේදා කොමිසම නිෂ්ක්‍රිය කරන්න යෝජනා කළා නැහැ. පනතේ පැහැදිලිව තියෙනවා මහජන උපේදා කොමිසම තවදුරටත් විදුලි බල ක්ෂේත්‍රයේ නියාමන ආයතනයේ හැටියට කටයුතු කරනවා කියලා. ඔබතුමා පෙන්වන්න මම අභියෝග කරනවා කොහෙද නිෂ්ක්‍රිය කරනවා කියලා තියෙන්නේ කියලා.
නෑ ඔබතුමා මට ඒක කියන්න මේ NEA National Electricity Advisory Committee එකට සමාජිකව 5 දෙනෙක් පත් කරන්න සම්පූර්ණ බලතල මම හිතන්නේ ඔබතුමා හෝ ඇමතිවරයා යටතට තියෙන්නේ.
ඒගොල්ලන්ගේ රෝල් එක.
නෑකතුමනි ඒකේ තියෙනවා සුදුසුකම් දාලා තියෙනවා. ඉංජිනේරුවන් මහජන උපකිතා කොමිසම් වගේම 5 දෙනාට සුදුසුකම් නම් කරලා තියෙනවා. ඒ සුදුසුකම් මනුව ලැබෙන පුද්ගලයෝ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ යුතුයි.
ඒතර කාර්යභාරය සහ වගවීම තියෙන මම හිතන්නේ ඔබතුමාටද. ඔබතුමාට දඩමස් ඕන විදිහට හරව ගන්න පුළුවන්. ඒකේ බලය ඔබතුමාට මම හිතන්නේ තියෙන්නේ. විශේෂයෙන්ම ඒ වගේම කරු අපතුතුමනි ඔබතුමාලා ඇක්ට් එක මම දන්නේ විදිහට කැබිනට් එකේ අනුමැතිය අරගෙන තියෙනවා. හැබැයි එතනදී මේ LNG සහ න්‍යුක්ලියර් පවර් ගැන සඳහන් වෙලා නැහැ. මම දන්නේ ඒක තාක්ෂණික ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් ඒක කොහොමද වෙන්නේ කියලා ඔබතුමා පැහැදිලි කරන්න. දැන් ඔබතුමා දන්නවා බලාගාර දෙකක් දැන්නම LNG බලාගාර දෙකක් අපි සෝබාදන විසහා ලක්දන යුගදන වෙ තියෙනවා. හැබැයි මේ LNG බලාගාර හැදුවට කරු කබිරසි මැතිතුමනේ LNG වලින් නෙමෙයි යොදවන්නේ. LNG ලංකාවට ගෙනීමේ වැඩපිළිවෙල තාම නැහැ. නිව් ෆර්ටිලයිස් එනර්ජි ආයතනය මම හිතන්නේ දැන් ලංකාවෙන් ගිහිල්ලා ඉවරයි. මම හිතන්නේ මේ මේ මේ
කවුද අපි නෙමෙයි.
හොඳයි කිය ඒක.
ගරු ඒ නිසා මං හිතන්නේ අපේ LNG සැපයීම පිළිබඳවත් අපි දැඩි අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම නිව්ක්ලියර් දැන් බංග්ලාදේශය වගේ රටකට නිව්ක්ලියර් වලට යන්න පුළුවන් නම් ඇයි අපි ඒ ගැන අවධානය යොමු කරන්නේ නැත්තේ? එනිසා ඉදිරියේදී අපිට මේ පිළිබඳව අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපි වැරදි තීන්දුවක් ගත්තා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කාලේ. මම දන්නේ නැහැ මේක දැන් නිවැරදි කරන්න පුළුවන්ද කියලා කරුවා වැතුමුනි. නොරොච්චෝලේ මෙගාවට් 900 යහපත්ෙන් එතන මේ බලාගාරයේම ගොඩක් පහසුකම් ලබා ගැනීම මේ ට්‍රාන්ස්මිෂන් ලයින් එකම පාවිච්චි කරලා තමයි මෙගාවට් 300ක් අපිට ඉදි කරන්න පුළුවන්කම තිබුණා. ඒක ලෝ කෝස්ට් වියදම අඩුවෙන් කරගන්න පුළුවන්. මොකද බලාගාරයේ ගොඩක් ඒ මෙගාවට් 300ක් පාවිච්චි කරනවා. ජෙනරේෂන් පැත්තේ කොටස විතරයි නිර්මාණය වෙන්නේ. හැබැයි ඒක උතුමාලා දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නතර කරා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒකත් අපි අවධානය යොමු කරන්න ඕන. මොකද අපි මොනවා කිව්වත් අපිට කෝල් පවත් එක තව අවුරුදු 20ක් 25ක් යන්න පුළුවන්. අපි සාම්පූර්ණ විදුලි බලාගාරය කෝල් පවර් ප්ලාන්ට් එක නතර කරපු එක වැරදි කියලා මම හැමදාම පාර්ලිමේන්තුවේ කතා කරපු වෙන එක අපේ රජය පවතින කාලේ පවා. සාම්පූර්ණක නතර මෙගාවට් 500 නතර කරපු එක වැරදි. අපි මිලියන 175ක් ඩොලර් මිලියන 175ක් ඉඳන් ගලලා හබරණ ඉඳන් වේයන්කොට ට්‍රාන්ස්මිෂන් ලයින් එක ඇදුවා. හැබැයි සාම්පූර්ණ බලාගාරය ආවේ නැහැ. ඒ වගේම කරු ඇමෙතුමනි මම හිතන්නේ අපිට පුළුවන් නම් ඔබතුමාලා පහුගිය කාලේ මෙගාවට් 190ක් සෝලා වලින් 90ක් සෝලා වලින් මම හිතන්නේ 150ක් සහ වින්ඩෝලින් 10 ප්ලාන්ට්ස් 4ක් සදා EOI කෝල් කරලා තිබුණා. ඒක මං හිතන විදිහට දැන් ඒක නතර වෙලා තියෙන්නේ. ඒ නිසා ඒකත් ඉස්සරහට අරන් යන්න පුළුවන් නම් ඒක වටිනා ව්‍යාපෘතියක් විදිහට මම දකිනවා. ඒ වගේම දැන් ඔබතුමාලාගේ ඇක්ට් එකේ අපි වෙනදා විදුලි බල ඇක්ට් එකේ ලීස් කෝස්ට් එක පිළිබඳව කොහොම පැහැදිලි කරනවා අඩු මිල පිළිබඳව. හැබැයි මේ අලුත් ඇක්ට් එකේ තියෙන ලීස් ඉකොනොමික් කෝස්ට් එක පිළිබඳව. එතනදී ඉකොනොමි කියන කැලලක් මැදට දාලා එතකොට මේ ඉකොනොමිකල් කෝස්ට් එක නොඑක් විදියට මේ ගණනය කරන්න පුළුවන්. ඒ නිසා ඒක යම් කිසි ආකාරයක පොඩි වංගුවක් ගහන්න පොඩි දොරක් ඉවර කරාද කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද අපි අඩුම වියදම තියෙන විදුලිය ලබා ගැනීම තමයි අපේ ප්‍රමුඛතාවයේ ව්‍යුත්පත්තිය. අපේ ග්‍රිඩ් එකට කනෙක්ට් කර ගැනීමේදී අපේ ජෙනරේෂන් ප්ලෑන් එකේදී ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරනවා. මොකද අපි දන්නවා කටකතා තියෙනවා මේ ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. නොරොච්චෝලේ පැයකට වහනකොට මෙච්චර මේ අතයට ගනුදෙනු වෙලා තියෙනවා කියලා. මොකද ඩීසල් මාෆියාව ඩීසල් විදුලි මාෆියාව මේ රටේ තාමත් ක්‍රියාත්මක වෙනවා. අපිට මේ තවදුරටත් මේ රිනියබල් එනර්ජි වලට යන්න තියෙන බාධාවත් තමයි මේ ඩීසල් විදුලි මාෆියාවේ තියෙන මේ යම් කිසි ආරයක ක්‍රියාත්මක වෙන ඒකාධිකාරය. මොකද ඩීසල් විදුලි මාෆියාව දැන් මේ දවස්වල නම් බුදියගෙන ඉන්නේ හාන්සියලා. මොකද අපේ රටට වැස්ස තියෙන නිසා. නමුත් අපේ ජල විදුලි බලාගාර අඩු වෙනකොට මේ ඩීසල් විදුලි මාෆියාවට ඕන විදිහට තමයි රට ක්‍රියාත්මක වෙන්නේ කියන එක බොහොම පැහැදිලිවම කියන්න ඕන ගරු කතානායකතුමනි. ඒ නිසා අපේ රටේ බලශක්තිය අද අපේ මතක් කරන්න ඕන ජයා ජාර්දන මැතිතුමාගේ ආණ්ඩුවේ ගාමිණිසානග මැතිතුමා එදා විප්ලවයක් කරා. කඩිනම් මහවැලි අවුරුදු 6කින් කරා. මම අර කියපු බලාගාර ටික මෙගාවට් 1200කට ආසන්න ප්‍රමාණයක් හැදුණු එකේ ප්‍රතිඵලය තමයි අපි තාමත් මේ රුපියල් 3.38 විදුලිය අරගෙන තමයි අපි මෙච්චර බිලක් ගෙවන්නේ. ඒ විදුලි බලාගාරවල සියලු වියදම් ආවරණය කළා. දැන් අපි ලාභ ලබන ආයතන. හැබැයි අපි යම් කිසි දවසක ඍජු හෝ වක්‍රව මේ ප්‍රධාන ජල විදුලි බලාගාර අපි පෞද්ගලීකරණයට එක විරුද්ධ නැහැ. නමුත් ඒ වගේ රටට බරක් නැති රටට ආදායම් උපයන ජල විදුලි බලාගාර යම් කිසි විදියකට මේ රජය හෝ අවුරුහරි විකුරන්න කටයුතු කරනවා ඒකට අපි විරුද්ධයි. අපේ ප්‍රතිපත්තිය සියල්ලම විකිනීම නෙවෙයි. සියල්ල විකුණන්නේ අපිට ආයෝජනය කරන්න බැරි ශේෂ්ත්‍ර, අපිට තාක්ෂණය නැති, අපිට මුදල් නැති ශේෂ්ත්‍ර වලට ආයෝජන ගෙනවට කමන්නේ. අපිට ට්‍රාන්ස්මිෂන් ලයින් හදන්න බැරි නම් අපිට ඉන්දියාවත් එක්ක ග්‍රිඩ් කනෙක්ට් කරන්න බෑ කියන එක අපි දන්නවා. අපි අසල්වැසියත් එක්ක මේ ගනුදෙනුව විසඳගන්න යන්න ඕන. හැබැයි අපිට තියෙන මේ රන් තරම් බිජු ලන වික්ටෝරියා රන්දෙවිගල රන්ටැඹේ සමනලව ලක්ෂ්මණ කම්ප්ලෙක්ස් එක මේවා විකුරන්න කටයුතු කරනවා නම් ඒවට විරුද්ධව අපි පක්ෂයක් විදියට රට පෙළගස්සන්න ජනතාව පෙළගස්සන්න සූදානම්. එසා ගරු කතානායකතුමනි ඒ වගේම තමයි විදුලි බලය වගේම බලශක්තිය ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බෑ අපේ ඛනිජ තෙල්. විශේෂයෙන්ම ඔබතුමාලා පෞගේ කාලිකව විදේශ සමාගම් කියනවා තරගාකාරීත්වය සඳහා කියලා. තරගකාරීත්වයක් ඇති කරනවා කිව්වා. 5500ක සේවක මණ්ඩලයකුත් එක්ක මේක නඩත්තු කරපුවා. මේ වගේ ඒ මියදන් නිසා තමයි වැඩි මිලට විදුලිය නෙමේ ඉන්ධන සප්ලයන්න වෙලා තියෙන්නේ කියලා. ඒ අනුව ඔබතුමාලා අභිලාෂ කැඳෙව්වා විදේශ සමාගම් වලින් ඉන්ධන නිෂ්පාදනය සහ බෙදා හැරීම සම්බන්ධව. දැන් මට තියෙන ප්‍රශ්නේ දැන් මේ සමාගම් ඇවිල්ලා මිල අඩු වෙලා තියෙනවද කියන කාරණේ. දැන් ඔබතුමාලා ආර්.එම්. පාක්, සිනෝපෙක්, ඒ වගේම අනිත් සමාගම තාම ඇවිල්ලා නැහැ, ඉන්ටර්නෙට් පෙට්‍රෝලියම්. එතකොට මීට මාස කිහිපයකට කලින් මේ පෙට්‍රෝලියම් එකේ ඉන්න මුදල් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිය අතර 4 දෙනෙක් යෝජනා කරලා තියෙනවා ඉන්ධන මිල අඩු කරන්න සැප්තැම්බර් 23 ඕ ආසන්න මිලකට දිනක. ඒ කියන්නේ පෙට්‍රෝලියම් එක යෝජනා කරලා තියෙනවා අපිට මේට වඩා අඩුවෙන් විදුලි මිල දෙන්න පුළුවන් කියලා, ඉන්ධන සපයන්න පුළුවන් කියලා. හැබැයි ඒකට අවස්ථාව දීලා නැහැ, අනුමැතිය දීලා නැහැ. ඒ නිසා අද ඔබතුමාලා එදා මේ සිනෝපෙක් ගේනකොට මේ පුද්ගලික අංශයට ඉන්ධන බෙදා හැරීම දෙනකොට කියපු තරගකාරී මිල අඩු වීම කො? දැන් ඔබතුමාලා මේ සමාගම් ගේනකොට කිව්වා කොන්දේසි කිහිපයක් දැම්ම. එකක් තමයි අවුරුද්දක් යනකම් තෙල් ගේන්න ඕන ආයෝජනයක් විදියට. මාස 9ක් යනකම් ඒගොල්ලන්ට ආපහු මේ ඩොලර් ගෙනියන්න බෑ. අවුරුද්දෙන් පස්සේ තමයි ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම 100%ක තෙල් අලවේ මත 100%ක රෝයලිටි එකක් අය කරනවා කිව්වා. ඒක වෙනම ගිණුමක දාලා ඒ මුදල් මගින් මං හිතන්නේ ඩොලර් බිලියන 3ක්ද කොහෙද පෙට්‍රෝලියම් එකේ ණයබර මහ භාණ්ඩාගාරය දරාගත්තා. ඒගොල්ලෝ ගත්තා ඒක. ඒවා පියවා ගැනීමට මේ රෝයලිටි එක පාවිච්චි කරනවා කියලා. හැබැයිද රෝයලිටි එකට වෙච්ච දෙයක් නැහැ. ඒක එහෙම එකක් වෙන්නේ නැහැ. ඒ වෙලට ඔබතුමාලා මොකද්ද කරේ? රුපියල් 50ක බද්දක් අය කරා. දැන් බලන්න එතනත් අන්තිමට කැරකිලා තියෙන්නේ පාරිභෝගිකයා මත තමයි මේ ඉන්ධන මිලට මේ බද්ද රුපියල් 50 එකතු කිරීම. එතකොට මිල ස්ථයි කරන අරමුදලක් ගැන එතකොට නම් මම හිතන්නේ ඔබතුමා නෙමෙයි අමතිකම හිටියේ. ඒ දවස්වල මේ බන්දුල ගෝවර්ධන මහත්තයාම ඔය දැන් ඔය කතා කරන ස්ටයිල් එකෙන්ම අපි මිල ස්ථයි කරන අරමුදලක් ගේනවා. ඒ හරහා අපි ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වෙනකොට ඒ ස්ථායි අධික අරමුදල දාලා මේක බැලන්ස් කරනවා කියලා බොහොම රසකර කර මෙතන කිව්වා මං හිතන්නේ. අද ඒ ස්ථායි කරන අරමුදලුත් නැහැ. ඒ වගේ මම අහනවා මේ ඔබතුමාලා ගිවිසුම් ගත වෙද්දි මේ රොයල්ටි එකක් 100%ක් ගන්නවයි කියපු කතන්දරේට මොකද වුනේ? ඒ වෙනුවට ඔබතුමාලා රුපියල් 50ක බද්දක් අය කිරීම හරහා රටේ ජනතාවට තවදුරටත් අමතර බදු පැනවීමක් තමයි කරලා තියෙන්නේ. මොකද අද කවුරු මොනවා කිව්වත් මේ රටේ ජනතාවට ජීවත් වෙන්න අමාරුයි. ඒකට ප්‍රධාන කාරණයක් තමයි ජීවන බර. ඒ ජීවන බරට ලොකු හයියක් ලබා දෙනවා ඉන්ධන මිල, විදුලි බිල, ගෑස් බිල. ඒ නිසා අපි දන්නවා රුපියල් 1000ක් 10000ක් රජයේ සේවකෙන්ට වැටුප් වැඩි වුණා. හැබැයි පෞද්ගලික අංශයට 750ක්වත් වැඩි වෙලා නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ බදු බර වැඩි වෙලා තියෙනවා. දැන් ජනවාරි පළවෙනිදාන් පස්සේ වැට් එක ගහනකොට බදු බර වැඩි වෙනවා. ඉතින් ඒ නිසා අපි ඔබතුමාලගෙන් ඉල්ලා සිටිනවා මේ අනවශ්‍ය එකතු කරපු බදු මිල අඩු කරන්න, මේ රුපියල් 50 ඉවත් කරන්න. ඔබතුමාලා ඒ වගේම මේ විදුලිය බල මණ්ඩලයෙන් ලබන ලාභය අනිත් පැත්තට ලාභ ලබන අවස්ථාවේදී ඔබතුමාලා මේ සමීකරණ අනුව ක්‍රියාත්මක කරනවා නම් ඒ ලාභය ආපහු දෙන්න. ඔබතුමාලගේ ඇස්තමේන්තුවෙන් ඉතිරියක් තියෙනකොට බිලියන 60ක ඒ ලාභය දෙන්න. වැරදි ඇස්තමේන්තු හදලා වැරදි ආලාභ පෙන්නලා තවදුරටත් විදුලි බල වැඩි කිරීම සඳහා වූ ඒ මාවත විවර කරන්න උත්සාහ කරන්න එපා. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න. මොකද අපි සමග ජන බලවේගයේ විදිහට අපි දකිනවා අපි අනාගත රට නිර්මාණය කිරීමේදී මේ විදුලිය අපේ රටේ ස්වයං පෝෂණය ලබා ගැනීම, ඒ වගේම රිනියබල් එනර්ජි වලින් යන්න පුළුවන් ප්‍රමාණය උපරිම අඩුම ගන්නේ 70%කටත් යන්න ඕන ප්‍රතිපත්ති සකස් කිරීම, ඒ වගේම ක්‍රියාත්මක කිරීම. දැන් අපි දන්නවා අපේ ආණ්ඩුව තිබුණා 2015 ඉඳන් 2020 මේ විදුලි බල ශේෂ්ත්‍රයේ ප්‍රශ්න තිබුණා. අපේ සියබල පිටිය ඇමතුමා අවුරුදු ගානක් ඒක ඇමතිවරයා හිටියා. එතනින් ඉස්සරහට තල්ලුන්නේ නැහැ. අර රූෆ් ටොප් සෝලා ව්‍යාපෘති ටිකක් කෙරුණා. එතනින් එහාට මහා පරිමාණ විදුලි බලාගාරයකට කෙරුණේ අර පස්සේ ඕපන් කරන මෙගාවොට් 100ක වින් පවර් ප්ලාන්ට් එකේ ඉතරේ මන්නාරමේ. ඉස්සරහට ගියේ නැහැ. ඒ නිසා අපිට අවශ්‍යයි අර කඩිනම් මහවැලිය හැදුවා වගේ මේ රටේ බලශක්ති වෙනසක් කඩිනම්ව කරන්න. අපේ තියෙන සූර්ය බලය, එහෙම නැත්නම් සුළං බලය විදුලි බලය බවට පත් කරන්න පුළුවන් කඩයම් ව්‍යාපෘති ඉක්මනින් ලෝකයේත් එක්ක එකතු වෙලා ආයෝජකත් එක්ක එකතු වෙලා ඉන්දියාවේ සහයෝගයත් අරගෙන ක්‍රියාත්මක කරන්න. මොරගහකන්ද ව්‍යාපෘති සම්පූර්ණ කරා. ඊට අමතරව මේ ඔය වින් සෝල් හයිව මේ මේ සුලංග විදුලි බලාගාරය හැදුවා. එතනින් එහාට ලොකු ව්‍යාපෘති කරන්න බැරුව කියලා සම්පූර්ණ කරේ නැත්තේ මෛත්‍රීපාල සිසේන මහත්තයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව අයගේ බාධා වෙන්න පුළුවන් නොයෙක් නොයෙක් ප්‍රශ්න නිසා. අපි වැරදි දේ වැරදි විදිහට දකිනවා. ඒ නිසා අපිට ඕනේ කඩිනම් විදුලි බල විප්ලවයක් මේ රටේ තුල ඇති කරන්න. මෙගාවට් 4,000ක් තාම ඉක්මනින් 130 වෙනකොටවත් අපේ රටේ විදුලි බල පද්ධතියට එකතු කරන්න. ඒවා එක්ස්පෝර්ට් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉන්දියාවත් එක්ක සකස් කරන්න. එහෙදී ඉන්දියාවට යටපත් නොවන ඉන්දියානු අවශ්‍යතාවය නෙමෙයි win win situation එකකට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් කිවිසුම් වලට එළඹෙන්න. ඒ සඳහා අපි සමග ජන බලයේ යෙදී කටයුතු කරමින් ඉන්නවා. ගරු කතානායකතුමනි අපිට ඕනේ මේ පාරට අපේ රට අරගෙන යන්න. අපි දන්නවා හිටපු ඇමතිවරුන්ට සාපේක්ෂව කාංචන විජේසේකර මැතිතුමා යම් උත්සාහයක් දරනවා. වෘත්තීය සමිතිත් එක්ක වෘත්තීය සමිති වලට යට නොවි තීන්දුව తీර ගන්නවා. අපි ඒකට සතුටු වෙනවා. අපි හැම කුහක නැහැ. හරි දේවල් කරන කවුද? එයා අපි හරි දේ හරි විදියට දකිනවා. ඒ වගේම වැරදි දේ විවේචනය කරනවා. එනිසා අපි විශ්වාස කරනවා ගරු කතානායකතුමනි අනාගතයේදී අපේ රටට දියුණු වෙන්න පුළුවන් ප්‍රධාන ප්‍රබවයක් විභවයක් තමයි විදුලි බලය. ඒ වගේම අපේ රටේ එදා මම ආයවැය පල්ලෙනි කතාවේදී කිව්වා රට දියුණු කරන්න පුළුවන් තවත් එක් සුවිශේෂී සංදිස්ථානයක් තමයි අපේ රටේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයයි සහ ආයෝජකෝ වෙනත් රටවල ආයෝජනය කිරීම. අපේ රටේ ඉන්න හොඳ හයිඩ්‍රෝ පවර්, සෝලා පවර්, වින් පවර් ඉදිකිරීම් කරු. ඔවුන්ට අවශ්‍ය ඉඩකඩ, අවශ්‍ය තාක්ෂණය, අවශ්‍ය මූල්‍ය ඉඩකඩ විවර කරලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් දීලා ඔවුන් අප්‍රිකාවට එන්න පුළුවන්, ඔවුන්ට සෞදි අරාබියට එන්න පුළුවන්, ඔවුන්ට අපේ අප්‍රිකා ආසියානු රටවලට එන්න පුළුවන් කියලා ආයෝජනය කරන්න අවශ්‍ය ඉඩකඩ දෙන්න. දැන් සෞදි අරාබිය හදනවා අපේ රටෙන් භාගයකට ආසන්න පවන් නගරයක්. වර්ග කිලෝමීටර 25,000ක නගරයක් සෞදි අරාබිය හදනවා. මේවට අවශ්‍ය තාක්ෂණය, මෙයාට අවශ්‍ය ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ දැනුම, ඉදිකිරීම් කරුව අපි ගාව ඉන්න. ඒ නිසා ගරු කතානායකතුමනි අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම අපේ රටේ පාරිභෝගිකව අද පත් වෙලා තියෙන තත්ත්වෙන් මුදවා ගන්න ගරු ඇමතිතුමා රජය මැදිහත්වේ කියලා මේ ලැබුණු වාසිය ජනවාරි පළවෙනිදාන් පස්සේ ලබා දෙන්න විදුලි බිලට වෙන්න පුළුවන්, ඉන්ධන බිලට වෙන්න පුළුවන්, ඒ වාසිය ඒ ජනතාවට ලබා දෙයි කියලා. ඒ හරහා අපේ රටේ මිනිස්සුන්ගේ යම් කිසි ජීවන බරේ වාසියක් අත්පත් කර දෙන්න පුළුවන්ොත් ඒක තමයි අපි ලබන ජයග්‍රහණය. ඒ වගේ අපි සමග ජන බලවේග රජයක් තුළින් නිවැරදි ගණනය කිරීම, ඒ වගේම නිවැරදි සංඛ්‍යාලේඛනත් එක්ක කටයුතු කළා. ඒ වගේ නිවැරදි නීති රීති සකස් කළා. නිවැරදි අනපනත් සකස් කළා. ඒ වගේම පහසුකම් සපයලා නීති ලිහිල් කරලා මේ බලසක්ෂ ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යනවා කියන එක මතක් කරමින් මම නවතිනවා. සියලු දෙනාටම බොහොම ස්තුතිවන්ත වෙනවා.